පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23.2 යටතේ honorable sambandhan to speaker under 23.2 please.
Thank you Mr. Deputy Speaker for granting me leave to raise the following matter of urgent public importance. On 20th October 2016, two third-year students of the University of Jaffna were shot dead by the police at Kulapeti Junction, Kokhiwil, Jaffna. They were both riding a motorcycle at that time. Initially, the police reported that these two young men had died as a result of a road accident. But the next morning, it became clear that they had been shot by the police on the road. The rider of the motorcycle had died from gunshot injuries, while the pedestrian rider is said to have died due to head injuries sustained as a result of the ensuing crash. The police since then have changed their position and stated that these students did not stop at a police checkpoint and that therefore they opened fire. While unreservedly condemning this unwarranted and unlawful attack by the police, which has resulted in the deaths of two university students, we demand that an impartial inquiry be conducted into these deaths immediately and the truth found out and the culprits punished. This inquiry must ascertain as to how gunshots were sustained by the rider of the motorcycle and not the pedestrian rider, if in fact they were fleeing from the police. This circumstance would seem to suggest, Mr. Deputy Speaker, that the firing could have taken place from in front and not from behind. I was with His Excellency the President on the 21st of October 2016 at Trincomalee when this news came and the President immediately ordered a special unit from Colombo to go and take over the investigations. The suspects have been arrested and now remanded. While thanking the government for these initial steps, I wish to ask the Honourable Prime Minister as to what further steps have been taken to ensure that the culprits are actually brought to book, including through independent judicial processes. Since serious doubts have been raised in the recent past as to the jury processes through which high-profile crimes have ended with no conviction at all. I also wish to ask the Prime Minister, what steps have been taken by the government to immediately ensure that such unlawful acts by the law enforcement authorities are not repeated? It is imperative, Mr. Deputy Speaker, that the whole country knows the full truth with regard to this incident. I thank you.
Garu Agamettuma.
Honourable Deputy Speaker, the incidents which relate to the shooting and the death of the students come as a shock to all of us. We ourselves, the police itself, in fact, launched the first inquiry when they received, as you know, information to the contrary. I want to assure you that all steps are taken in a transparent manner and it will be put before the judicial inquiry, which is independent. In a judicial inquiry, in addition, the government will also, at the end of the proceeding, decide on the need for an independent inquiry. We regret what has happened, and the Honourable Minister for Law and Order will make a fuller statement to the House because a similar request has been made by two other members of the House.
Okay, Honourable Douglas Nyalanda.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. சட்டம் ஒழுங்கு மற்றும் தென்மாகாண அபிவிருத்தி அமைச்சர் கௌரவ சாகல ரத்நாயக் அவர்களிடம் கேட்பதற்கு, கடந்த 20ஆம் தேதி இரவு 11:55 21ஆம் தேதி அதிகாலை 12:05 உடைப்பட்ட நேரத்தில் யாழ்ப்பாணம் காங்கேசுந்தர வீதி ஊடாக யாழ்ப்பாணத்திலிருந்து சுன்னாகம் நோக்கி மோட்டார் சைக்கிளில் பயணித்துக் கொண்டிருந்த நிலையில் கொக்குவில் குளப்பட்டி பகுதியில் வைத்து யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்களான சுன்னாகம் கந்தரோடை பகுதியைச் சேர்ந்த 24 வயதுடைய விஜயகுமார் சுலக்ஷன் மற்றும் கிளிநொச்சி இரணமடு பகுதியைச் சேர்ந்த 23 வயதுடைய நர்ராஜா கஜன் ஆகியோர் மீது துப்பாக்கிச்சூடு நடத்தப்பட்டதில் சுலக்ஷன் என்னும் மாணவர் துப்பாக்கிச்சூட்டில் உயிரிழந்துள்ளார் என்றும், கஜன் என்னும் மாணவர் அங்கிருந்து சுமார் 5 மீட்டர் தூரம் வரையில் மோட்டார் சைக்கிளில் சென்ற நிலையிலேயே சுவருடன் மோதி உயிரிழந்தார் என்றும் தெரிய வருகின்றது. மேற்படி சம்பவத்தை நான் வன்மையாக கண்டிப்பதுடன் இறந்த மாணவர்களது குடும்பத்தினருக்கு எனது ஆழ்ந்த அனுதாபத்தையும் தெரிவித்துக் கொள்கின்றேன். மேற்படி சம்பவம் இடம்பெற்றதாக கூறப்படும் கொக்குவில் குளப்பட்டி பகுதியில் யாழ்ப்பாண போலீஸ் நிலையத்தைச் சேர்ந்த உப போலீஸ் பரிசோதகர் ஒருவரும் சார்ஜென்ட் ஒருவரும் இரு கான்ஸ்டபிள்களும் ஒரு சாரதியும் கடமையில் இருந்த நிலையில் இச்சம்பவம் நிகழ்ந்துள்ளதாக கூறப்பட்டு இவர்கள் ஐவரும் குற்றப்புலனாய்வு போலீசாரினால் கைது செய்யப்பட்டுள்ளதாகவும் தெரிய வந்துள்ளது. இச்சம்பவம் தொடர்பில் பல்வேறு கருத்துக்கள் வெளிப்படுத்தப்பட்டு வரும் நிலையில் இதொடர்பிலான உண்மையான தகவல்கள் வெளிப்படுத்தப்பட வேண்டிய அவசியம் பல்வேறு தரப்பினராலும் உணர்த்தப்பட்டு வருகிறது. சுமார் 30 வருட காலங்களாக பதட்டமான ஒரு சூழ்நிலையில் நிம்மதி இழந்து வாழ்ந்து வந்திருந்த நமது சமூகமானது தற்போது நிம்மதியானதொரு வாழ்க்கையை நோக்கி பயணித்து வரும் இச்சூழலில் இவ்வாறான சம்பவங்கள் ஆரோக்கியமானவை அல்ல என்பதையே நான் தொடர்ந்தும் வலியுறுத்தி வருகின்றேன். வரலாறு நமக்கு பல கசப்பான அனுபவங்களை தந்திருக்கின்றது. இதுபோன்ற பிரச்சனைகள் சரியாக அணுகப்படாதன் காரணமாகவே கசப்பான அனுபவங்களுக்கு முகம் கொடுத்துள்ளோம். சட்டம் ஒழுங்கை நடைமுறைப்படுத்துவதானது வன்முறைகளை தூண்டிவிடுவதாக அமைந்துவிடக்கூடாது. மாணவர்களின் மரணம் தொடர்பான விசாரணைகள் வெளிப்படையாகவும் நியாயமாகவும் முன்னெடுக்கப்பட்டு உண்மை கண்டறியப்பட வேண்டும். ஈடு செய்ய முடியாத இழப்புகளுடன் அர்ப்பணிப்புகளுடன் பெற்றுக் கொள்ளப்பட்டுள்ள அமைதியையும் இயல்பு சூழலையும் பாதுகாக்க வேண்டும். வாழ்வெட்டு சம்பவங்களையும் போதைப்பொருள் பரிமாற்ற செயல்பாடுகளையும் தடுக்கும் நடவடிக்கை அவசியமாகும். அந்த வகையில் எமது சமூகத்தை மீண்டும் ஒரு வன்முறை நோக்கி செல்ல தூண்டாத வகையில் சட்டமும் ஒழுங்கும் நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்பதையே நான் இங்கு மீண்டும் வலியுறுத்த விரும்புகின்றேன். மேற்படி சம்பவம் தொடர்பில் உண்மை நிலை என்ன என்பதை இதுவரையில் மேற்கொள்ளப்பட்டுள்ள விசாரணைகளிலிருந்து அறியத்தர முடியுமா? ஜால்குடா நாட்டில் வாள்வெட்டு சம்பவங்கள் உட்பட வன்முறை சம்பவங்கள் தொடர்ந்து இடம்பெற்று வரும் நிலையில் அவற்றை கட்டுப்படுத்த எடுக்கப்படும் நடவடிக்கைகள் வன்முறைகளை மேலும் தூண்டாத வகையில் எடுக்கப்படக்கூடியதான சாத்தியங்கள் தொடர்பில் விளக்க முடியுமா? இவ்வாறான எனது கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதில் சொல்வார் என
எதிர்பார்க்கின்றேன். Prime Minister himself has given the assurance to this house. Would you like to add something?
ගරු කථානායකතුමනි, මුලින්ම
you are coming in next. Would you like to wait for... Okay. අපි දිනේෂ් සේනතුමාගේ 23-2 යටතේ කතා කරන්න අවස්ථාව දීලා දෙකටම උත්තරයක් දෙන්න බලමු.
දරු අග්‍රාමාත්‍යතුමා වෙත විතර බලාපොරොත්තුෙන් පසුගිය දින කීපය තුළ රට තුළ උතුරු ප්‍රදේශයේ යාපනයේ කල්පිටිය යාපනයේ චුනාකම් හා ඒ වගේම අගනුවර වූ කොළඹ මට්ටක්කුලේදී ගිනි ආවි කඩුවැනි තියුණු ආයුධවලින් සිදුව ඇති මරණ බරපතල තුවාල කිරීම් කලහාරකාරී තත්ත්වයන් රටේ නීති හා නීති ක්‍රියාත්මක කිරීමේ කඩාවැටෙන භයානක තත්ත්වයක් පෙන්නුම් කරයි. එයින් පසුගිය දින යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙක් කංකසන්තුරේ මහාමාර්ගයේදී යතුරුපැදියක් පදවෙමින් සිටියදී පොලිසිය විසින් වෙඩි තැබීමෙන් එම සිසුන් දෙදෙනා චුන්නාකමී සුන්දිරාජ් සුලක්ෂන් හා කිලිනොච්චේ නරරාසා ගජන් මරණයට පත්වී ඇති සිදුවීම අපි කවුරුත් හෙලා දකින අතර එම සිද්ධියහා සිද්ධියේ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනීමට කටයුතු කිරීමට රජය මැදිහත් වෙනවාද? ඒ සම්බන්ධව ගන්නා ලද හා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පැහැදිලි කරනවාද? දෙක, කල්පිටිය ප්‍රදේශයේ ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම නිසා එම ධීවර ජනතාව තම අයිතිවාසිකම් කියාපෑමේදී දස දෙනෙකුට වැඩි පිරිසක් දරුණු තුවාල ලැබීමත් වාහන 6කට ගිනිබත් වීමත් පොලිසියට පාලනය කිරීමට නොහැකිවී ඇති වූ තත්ත්වය නොසන්සුන්කාරී කලබලකාරී තත්ත්වය සම්බන්ධව රජය ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? විසඳුම් මොනවාද යන්න පැහැදිලි කරනවාද? 2016 ඔක්තෝබර් 23 දින යාපන දිස්ත්‍රික්කයේ චුන්නකම් ප්‍රදේශයේ රාජකාරී යදී සිටි ජාතික බුද්ධි අංශයේ සරයන් නවරත්න කොස්තාපල් හේරත් යන දෙදෙනා නාහඳුනන යතුරුපැදි කරුවන් දෙදෙනෙකු විසින් කඩුවැනි තියුණු ආයුධවලින් කපා කොටා ජීවිතක්ෂයට පත්කිරීමට ප්‍රයත්න දරා පලා ගිය දරුණු සිද්ධිය සම්බන්ධ රජය හා චුන්නාකම් පොලිසිය ගෙන ඇති හා ගනු ලබන පියවරවල් පැහැදිලි කරනවාද? අගනුවර කොළඹ මට්ටක්කුලේ ඔක්තෝබර් 23 දින නීති විරෝධී අවිගත් කණ්ඩායම් දෙකක් අතර එනම් එල්.ඒ. ක්‍රීඩාවේදී යෙදී ආපසු වෙන කණ්ඩායමක් හා එම අයට වෙඩි තැබු කණ්ඩායම අතර ඇති වූ වෙඩි තබා ගැනීමෙන් නුවන් සංජීව මොහමඩ් දෙනුවන් හා රංගා මරණුමට පත් වී ඇත. T56 තුවක්කු එම ස්ථානයේ දමා ගොස් ඇති බව වාර්තාවේ. මෙම සිදුවීමට තුවාල ලැබුවන් තවද ජාතික රෝහලේ ප්‍රතිකාව ලැබමින් සිටි. මෙම අවිගත් පාතාල කණ්ඩායම් කොළඹ අගනුවර මෙසේ කටයුතු කිරීම හා ඇති වී ඇති තත්ත්වය පිළිබඳ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරනවාද? 1000 මේ සියලු සිද්ධීන් නීති හා ක්‍රියාත්මක කිරීම ආරක්ෂක තත්ත්වයද, මහජන ජීවිත ආරක්ෂාවද, විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ ජීවිත ආරක්ෂාවද, ඒ වගේම ජාතික ආරක්ෂාව හා පොලිසියේ කටයුතු වලටද තර්ජනයක් ඇතිවීම තුළින් අපි දන්නවා 1983 මෙවැනි පසුබිමක් තුළ ඇති වූ කනගාටුදායක තත්ත්වය. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට රජය වහාම ක්‍රියාත්මක වීමද අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඇතිවී තුළින් ඇතිවී ඇති භයානක තත්ත්වය පිළිගනිමින් ඒ සම්බන්ධ ගන්නා පියවරවන් කරු අග්‍රාමාත්‍යතුමා විසින් සභාවට පැහැදිලි කරනවා.
අනුභව සාගරත්න
ගරු කථානායකතුමනි, මුලින්ම රජය වෙනුවෙනුත් අමාත්‍යවරයා ලෙසත් මම මගේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. උතුරේ ඒ දරුවන් දෙදෙනා වෙඩි ඒ ඇතිවෙච්ච වෙඩි ප්‍රහාරයෙන් ඒ ඇතිවෙච්ච රියානුතරණ සයින් පසුව ඒ දෙදෙනා මිය යාම් පිළිබඳව ඒ පවුල්වල උදවිය අම්මට තාත්තට ඒ සිලු දෙනාට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම තව කනගාටුවක් තියෙනවා. රජයත් විපක්ෂයත් ජනතාවත් අද විශාල ප්‍රයත්නයක් දරනවා ජාතික සංහිඳියාව ගොඩනගන්න. උතුරු කරේ නැගෙනහිර ඒ සාමාන්‍ය තත්ත්වය නැවත ඇති කළා. අපි හැමෝම එකට හොඳින් ජීවත් වෙන්න පුළුවන් ඒ තත්ත්වය ඇති කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ වගේ සිදුවීමක් තුළින් විශ්වාසය අපි ආරක්ෂා කරගෙන යන්න ඕනේ. ඒකට උදව් උපකාර කරපු සියලු දෙනාටත් මම මේ වෙලාවේදී ස්තුති කරනවා. බොහෝ දෙනා මහන්සි වුණා ඒ සිදුවීම සිද්ධ වෙච්ච අවස්ථාවේදී. මන්ත්‍රීවරු, සිවිල් සමාජය බොහෝ දෙනා මහන්සි වුණා. ඒ සියලුම දෙනාට මගේ ස්තුතිය මම පුද කරනවා. ඒ සිදුවීම පිළිබඳව මූලික වාර්තා තියෙනවා. මේවා විමර්ශන අවසන් වෙලා කරන වාතාවක් නෙවෙයි. මම ඒ වාතාවත් මේ අවස්ථාවේදී මේ සභාවට ඉදිරිපත් කරන්න ටිකක් දීර්ඝයි. නැත්නම් අර කෙටියෙන් වෙච්ච සිදුවීම කියන්නත් පුළුවන්. මං හිතන්නේ මේ වාතාව මං ඉදිරිපත් කරන්න 2016-10-20 දින රාත්‍රී 11:55 පමණ අංක NPBAX 31-49 දරන යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී කොකුවිල් කුලප් පිට්ටි ප්‍රදේශයේදී යාපනය විශ්වවිද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලබන චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ක් වයසති විජේ කුමාර් සුලක්ෂන් සහ කිලිනොච්චි ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක් වයසති නඩරාජා ගජන් යන ශිෂ්‍යයන් දෙදෙනෙකු මියන් ලදී. 2016-10-20 දින මෙම තරුණීන් අනතුරට පත් ස්ථානයට ආසන්නයේ ස්ථානගතව සිටි යාපනය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරීන් 5 දෙනෙකු රාත්‍රී ජංගම සංචාර රාජකාරී යෙදී සිටියදී ඔවුන්ට මීටර් 200ක් පමණ යාපනය දෙසට වන්නට යාපනය මූලස්ථාන පොලිස් ස්ථානය අනියුක්ත තවත් නිලධාරීන් කණ්ඩායමක් මාර්ග බාධක රාජකාරී යොදවා සිට ඇති අතර එම අවස්ථාවේදී යාපනය දෙස සිට චුන්නාකම් දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෙම NPBX 3149 දරන යතුරු පැදිය නැවැත්වීමට මාර්ග බාධක නිලධාරීන් විසින් කරන ලද සංඥාව නොතකා නොනවත්වා ඉදිරියට ගමන් කර ඇත. එම යතුරු පැදිය නොනවත්වා චුන්නාකම් දෙසට අධික වේගයෙන් ගමන් කිරීමේදී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ඉදිරියෙන් වූ මාර්ග බාධකයේ රාජකාරී සිටි නිලධාරීන්ගේ කෑ ගැසීම මත ඔවුන්ද එම යතුරු පැදිය නැවැත්වීම සඳහා උත්සාහ දරා ඇති අතර ඔවුන් එම අවස්ථාවේදී නවත්වා ගැනීමට සංඥා කර ඇති නමුත් එම යතුරු පැදිය පොලිස් නිලධාරීන් දෙසට වේගයෙන් ධාවනය කරමින් බියවද්දා පලා යාමේදී එහි සිටි පොලිස් නිලධාරියෙකු විසින් ඉහළට වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවත් එම අවස්ථාවේදී යතුරු පැදියේ පැදිකරු වූ චුන්නාකම් කන්රොඩේ පදිංචි විජේ කුමාර සුලක්ෂන් හට එයින් පිට වූ වෙඩි උණ්ඩයක් වැදී ඇති අතර එම වෙඩි වැදීමත් සමගම යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වීම මත ඉදිරියට ඇදී ගොස් කොකුවෙල් ABY බේකරිය අසල තාප්පේ ගැටි පැදිකරු සහ පසු පැදිකරු තාප්පේ ගැටීමෙන් අනතුරට ලක්ව ඇත. එම තුවාල කරුවන් එම අවස්ථාවේදීම පොලිස් නිලධාරීන් විසින්ම යාපනය රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් ඇති අතර රෝහල් ගත කරන විටද ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටි ඇත. පසුව යාපන රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් කරන ලද පශ්චාත්මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ පැදිකරු වන සුලක්ෂණ යන අය වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවත් පසු පැදිකරු වන නඩරාජ ගජන් යන අය සිදු වූ රියානතුර හේතුවෙන් හිසට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇති බවත් වන අතර මෙම මරණකරුවන් දෙදෙනා එම අවස්ථාවේදී බීවත්ව සිටි බවටද කරුණු අනාවරණය වී ඇත. පසුගිය කාල පරිච්ඡේදය තුළ එනම් 2014 වර්ෂයේ සිට මේ දක්වා යාපනය අර්ධද්වීපය තුළ විශේෂයෙන් යාපනය චුන්නාක මන්නාරම කිලිනොච්චි මුල්තිව් සහ කෝපා යන ප්‍රදේශවල වර්ධනය වී තිබූ අපරාධ විශේෂයෙන් ආවා ගෲප් නැමැති කණ්ඩායමක් විසින් කඩු සහ කෙටේරි යකඩ මුගුරු උපයෝගී කරගනිමින් මහජනයා බියවැද්දමින් ඝාතනය කරමින් තුවාල සිදු කරමින් මහජන දීපල කොල්ල කමින් සැඟවී සිටි කණ්ඩායමක් බිහිවීමේ පසුබිම තුළ මෙම අපරාධ රැල්ල මැඩ පැවැතීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් විවිධ අපරාධ නිවාරණ රාජකාරී ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 2014-16 දින ආවා ගෲප් නැමැති කණ්ඩායමට අයත් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් විසින් සිදු කරන ලද ප්‍රකාශ මත මංකොල්ල කෑම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 17 දෙනෙකු එම කාලවකවානුවේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත. කඩුවෙලින් කපා තුවාල සිදු කිරීමට අදාළව ඉහත ආවා ගෲප් කණ්ඩායමට අමතරව පසුකාලීනව එනම් 2016-05-08 තවත් සැකකරුවන් 5 දෙනෙකු ඔවුන් සන්තකයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය සහ අවියායුධ සමග අත්අඩංගුවට ගෙන ඇත. ඉහත සිද්ධිදාමයෙන් පසු එනම් 2016-08-18 වන දින ඉහත කණ්ඩායමට අයත් තවත් සැකකරුවන් පිරිසක් විසින් මානිපායි පොලිස් වසමේදී කඩුවලින් කපා කොටා පුද්ගලිකයෝ ඝාතන කර ඇති අතර බුද්ධි තොරතුරුවලින් අනාවරණය වී ඇත්තේ ඉහත කල්ලියේම සැකකරුවන් පිරිසක් වන සන්නා දේව නොහොත් ගුණසේකරන් දේවසුදන් සහ ප්‍රකාශ යනායවලුන් ඊට සම්බන්ධ බවයි. අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින ඉහත ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන නමුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ මෙම සැකකරුවන් වරින් වර යාපනය ප්‍රදේශයට පැමිණ අපරාධ සිදු කර පලා යාමේ හේතු කොටගෙන වේ. අපරාධ වැළැක්වීම සඳහා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර 2016-10-20 වන දින විශේෂ අපරාධ වැළැක්වීමේ මෙහෙයුමක් පැය 21 රාත්‍රී 9 සිට පසුදා උදෑසන 1 දක්වා ක්‍රියාත්මක වෙමින් තිබියදී එම රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වී ඇති බව වාර්තා කර ඇත. යාපනයේ අධ්‍යාත්මිකයේ සිදුවන අපරාධ සිදු කරන ලබන ආවා ගෲප් නැමැති කල්ලි අතුරුපැදි භාවිතා කරමින් මෙම සියලු අපරාධ සිදු කර ඇති අතර එවන් වාතාවරණයක් තුළ රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ මෙලෙස පොලිස් අන්වතකා ධාවනය කරන්නා වූ යතුරුපැදිකරුවන් යම් අපරාධයක් සිදු කර හෝ යම් අපරාධයක් සිදු කිරීමේ අදහසින් වේගයෙන් ධාවනය කරන්නේ දයන්න පිළිබඳව යම් සාධාරණ සැකයක් උපදින අතර මෙම සිදුවීමද ඒ ආකාරයෙන් වටහාගත් සිද්ධියක් බවට බොහෝ දුරට නිරීක්ෂණය වේ. මේ 2016-10-23 වන දින චුනාකම්හිදී බුද්ධිංශ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල් වැසියෙකු කපා කොටස් තුවාල සිදු කර කොල්ලකා අපරාධකරුවන් යතුරු පැදිකරුවන් පලා යෑමේ සිද්ධිය මගින් තහවුරු වේ. ඉහත කී සිද්ධියට සම්බන්ධ වූ යාපනය පොලිස් මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් 5 දෙනා 2016-10-22 දින පොලිස්පතිගේ නියෝග පරිදි අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු අංක B11/33 ඇලිරක් MT ඇලිරක් 2016 යටතේ ඉදිරිපත් කිරීමෙන් පසු 2016-11/4 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිපුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරගෙන යනු ලබයි. මේ විමර්ශන ඉතාම සාධාරණව පැහැදිලිව සිදු කරන්න අපි කටයුතු කරනවා කියන විශ්වාසය මම මේ ගරු සභාවට දෙන්න කැමැති. විශේෂයෙන් ඒ පිළිබඳව පොලිස්පතිතුමාට ඒ කරුණ ලැබිච්ච අවස්ථාවේදීම එතුමාත් ක්‍රියාත්මක වුණා සාධාරණ පරීක්ෂණ ආරම්භ කරන්න. ඒ වගේම අපි කතා කරගෙන යනවා එදා T56 අවි නිලධාරීන් දෙදෙනෙකු අත තිබිලා තියෙනවා. වර්තමාන වාතාවරණයත් සමග එතන හිටපු SI වරු ළඟ තිබ්බේ අපි කියන්නේ සයිඩාම්ස් කියලා ඒවා කුඩා අවි. ඉතින් අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරනවා අවශ්‍ය නැති අවස්ථාවල් වලදී සිවිල් කටයුතු වලදී විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට ඒ කුඩා අවි සමග රාජකාරී කටයුතු කරන වාතාවරණයක් ඇති කරන. මේ වගේ කටයුතු රාශියක් ගැන අපි කතා කරනවා. ඉතින් මේ සිද්ධිය ගැන නැවත අපි කනගාටු වෙනවා කියලා මම මේ අවස්ථාවේදී දන්වනවා. ඒ වගේම yes.
ඔබ සම්බන්ධන yes.
One significant fact is the person who died of a gunshot injury was not the pillion rider but the person who rode the motorcycle. He was seated in front on the motorcycle. The pillion rider did not die of a gunshot injury, but the person who was in front died of a gunshot injury. The pillion rider died of a crash and consequent head injuries. So the question arises whether there isn't the possibility that the shot was fired not from behind but from in front. That is a question that needs to be probed. If the shot was fired from in front, the position that the minister enunciated as being the position of the police authorities would not stand the test of reason.
Well,
the opposition leader's yes, point is taken, and the initial reports say that the entry wound is from the side of the person who has got hit. Forensic reports are being sought on it. So after the inquiry, we will have sufficient information on it.
As long as we have
the... Let me assure you, we are looking at it from a very, very transparent point of view. There will be a transparent inquiry. And like the Prime Minister said, it is after the police concludes their inquiries, the government can also decide whether they want a further inquiry into it. But
විමල් ඊරාස් මෙතුමා
අරු නියෝජ්‍ය කතානායකතුමනි මීට පෙර මෑත කාලයේ ත්‍රිකුණ සිලාවතුර ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මේ විදිහේ පහර දීමකට ලක් වෙන්න සිදු වුණා. ඒ වගේම කඳවුර ආසන්නයේදීම. ඒ වගේම දැන් ගරු ඇමතිතුමාම කියනවා ආවා ගෲප් නමින් අලුත් සන්නද්ධ කල්ලියක් උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම ආරක්ෂක අංශ ඉලක්ක කොටගෙන පහර දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලයි කියලා. කලින් මේ විදිහේ තත්වයක් තිබුණේ නැහැ. ජනවාරි 8ට පෙර උතුරේ සමාජයේ මේ විදිහේ තත්වයක් තිබුණේ නැහැ. අද තමුණාංශලක් මේ තමුණාංශල බලය ගැනීමෙන් කරලා තින්නේ නැති ආවා ගෲප් එකකට පණ ආරම්භ දීම පමණයි.
ඒක
තමයි දීපු වෙනස. ඒක තමයි දීපු වෙනස. එන වෙනස නෑ. නැවත උතුරේ ජන සමාජය ඒ මිනි
ගරු සාගර
මෙතුමා මේ ගෙනි තියන්න හදනවා.
ඕඩර් ඕඩර් සාගර රත්නාය මෙතුමා.
එතුමා මේ ගෙනි තියන්න හදනවා. මම කියපු නැති දේවල් මෙත මම ඉතුරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා අහපු අනිකුත් ප්‍රශ්න කීපය ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. කල්පිටිය ප්‍රදේශයේ ඒ වෙච්ච සිදුවීම පිළිබඳව ඒක 18 වන දින කල්පිටිය ප්‍රදේශයේ දීවරින් පිරිසක් බස් රථ 10කින් පමණ කොළඹට ගොස් පිටස්තරදී මම මේ පිටස්තර දීවරයන් කල්පිටිය මුහුදු තීරයේ අනවසර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීමට විරෝධය පාමින් පාව ගමනක් ගොස් ඇත. මෙම අවස්ථාවේදී කන්ද කුලිය විහාරස්ථානයේ වැඩවසන හිමියන් සහ දීවරයන් 5 දෙනෙකු පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා එහි ලේකම්වරයෙකු සමග සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. සාකච්ඡාවේදී ඕනෑට නිසි විසඳුමක් නොලැබුණු බව පවසා 10/20 දින පැය 10/30ට පමණ මාම්පූර්ය කන්දකුලිය ප්‍රදේශයේ දීවරයන් 500ක පමණ පිරිසක් කල්පිටිය පුත්තලම් ප්‍රධාන මාර්ගය හරස් කර ගමනාගමනයට අවහිර වන
අයුරින්
කුරින්යම් පිටිය මංසන්දේදී හිත සිද්ධිය මුල් කරගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානයට පෙර දැනුම් දීමක් වගකීතු නිලධාරියෙකුට දැනුම් දීමක් හෝ සිදු කර නොකර ඔවුන්ගේ අභිමතය පරිදි මෙම උද්ඝෝෂණය පවත්වාගෙන ඇත. සුව කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පාරේ නඩක් විවෘත කර ගමනාගමනයට හා මදීන්ට බාධාකින් හෝ අවහිරයකින් තොරව ගමන් කිරීමට ඉඩ පහසුකම් සලසා ඇති අතර මෙම අවස්ථාවේදී උද්ඝෝෂකයින් තම ගැටලුවට සම්බන්ධයෙන් කතා කිරීම සඳහා දීවර අමාත්‍යවරයා හෝ වකිලතු වෙනත් අයෙකු කැඳවා මෙම තහනම් දැල් භාවිතය නවතා දැමීමට හා තමන්ට මුහුදේදී සිදුවන පහරදීම් වලට නිසි විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡාවක් ඉල්ලා ඇත. පසුව පොලිසිය මැදිහත් වී දේශපාලන නියෝජිතකෝ හෝ වකිලතු නිලධාරියෙකු මෙම ස්ථානයට කැඳවා ගැනීමට උත්සාහ කළද දේශපාලන නියෝජිතකෝ හෝ වෙනත් වකිලතු නිලධාරියෙකු කැඳවා ගැනීමට නොහැකි විය අතර සවස 4ට පමණ නැවත මෙම උද්ඝෝෂකයින් පුත්තලම කල්පිටිය මාර්ගයේ සම්පූර්ණයෙන් අවහිර කර පාසල් ගමන් ගිලන් රථ රජයේ වාහන සහ ආරක්ෂක අංශවල වාහන සඳහා පමණක් ගමන් කිරීමට ඉල්ලා ලබා දී ඇත. අතර වෙනත් කිසිදු වාහනයකට ගමන් කිරීමට ඉල්ලා ලබා දී නොමැත. මේදී රාත්‍රී 7:30ට පමණ කන්ද කුලිය දෙස සිට කල්පිටිය දෙසට යෑමට පැමිණි මාළු පටවාගත් ලොරි රථයක් කුරින්ජම් පිටිය හන්දියේදී උද්ඝෝෂකයින් විසින් නවතා එහි තිබූ මාළු පෙට්ටි පාට ඇද්දමා විනාශ කර ඇත. මෙය වළක්වා ගැනීමට පොලිසිය මැදිහත් වී ඇති අතර ඉතා පහසුවෙන් ලොරි රථයට හානියක් නොවී පොලිස් ස්ථානය වෙත ගෙන යාමට කටයුතු කර ඇත. 10/21 වන දින ස්ථානාධිපති කල්පිටිය විසින් පුත්තලම ගරු අධිකරණය වෙත නඩු අංක 46/49 ඇලරියක් 16/8 සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් මෙම උද්ඝෝෂණය නවතා දැමීම සඳහා තහනම් නියෝගයක් ලබාගෙන ඇත. එත නියෝගය ලබාගත් කාලය තුළ 10/21 වන දින උදෑසන 9ට පමණ කල්පිටිය නගරයේ දීවරයන් පිරිසක් විසින් ඉහත උද්ඝෝෂකයින්ට විරෝධය පළ කරමින් කුරින්ජම් පිටිය හන්දිය වෙත NWPQ 22/33 දීමෝබට්ටා ලොරි රථයකින් හා යතුරු පැදිවලින් පැමිණ ඇත. මෙම දෙපිරිස අතර ඇති වූ ආරවුල දුරදිග යෑමෙන් ඉහත ලොරි රථය සහ යතුරු පැදි හතරක් උද්ඝෝෂණයේදී යදී සිටි පිරිස විසින් ගිනි තබා විනාශ කර ඇති අතර වෙළඳසැලක දේපළ සොරකම හා එයට අනාත්‍යයක් සිදු කිරීමට සහ පුද්ගලයාට තුවාල සිදු කිරීමක් කර ඇත. ඒ වාහනවල තොරතුරු තියෙනවා. මෙම දෙපාර්ශ්වයන්ට පහර දීමට ඉඩ ලබා නොදී එයට පොලිසිය මැදිහත් වී ක්‍රියා කිරීමෙන් පසු කුපිත වූ පිරිස උද්ඝෝෂකයින්ට පහර දීම සිදු කිරීමට නොහැකි වූ බැවින් කල්පිටිය දීවර තොටුපළක නවතා තිබූ දීවර බෝටු 9කට ගිනි තබා විනාශ කර ඇති බවට පොලිස් ස්ථානයට පැමිණිලි 9ක් වාර්තා වී ඇත. ඉහත සිදුවීම් වලට අමතරව දේපළ විනාශ කිරීම හෝ තුවාල කිරීම සම්බන්ධ පැමිණිලි කිසිවක් ස්ථානය වෙත ඉදිරිපත් වී නොමැත. අනතුරුව මෙම ස්ථානයට පැමිණ ඇති නියෝජ පොලිස්පතිවරයා උද්ඝෝෂකයින්ට අධිකරණ නියෝග දැනුම් දීමෙන් පසු නියෝජ පොලිස්පතිවරයා විසින් උද්ඝෝෂකයින් සමග පැවතු සාකච්ඡාවෙන් පසු දීවර හා ජල සම්පත් අමාත්‍යවරයා හමුවීමට උද්ඝෝෂකයින්ගෙන් පිරිසක් මීගමුව බලා පිටත්ව ගොස් ඇති අතර අනතුරු උද්ඝෝෂකයන් විසිර ගොස් ඇත. ඉත සිද්ධියට අදාළව පුත්තලම කොට්ටාශයේ අනිකුත් පොලිස් ස්ථානවලින් සහ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විශේෂ රාජකාරී සඳහා කැඳවූ අතර කැරළි මද්දර මර්ධන කණ්ඩායම්ද එම ස්ථානයට කැඳවා සීරුවෙන් තබන ලදී. මෙම උද්ඝෝෂණය සඳහා කුඩා දරුවන්, ගැබිණි මාතාවන්, පාසල් දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටි බැවින් පොලිසිය යම් බලයක් යෙදුවේ නම් විශාල ජීවිත හානි සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් උද්ගත වීමට ඉඩ තිබූ බැවින් ඉතාමත් ඉවසලිමත්ව කටයුතු කරමින් මෙම උද්ඝෝෂණය මෙලෙසින් නිමාවට පත් කර ඇත. 2016/10/22 දින කල්පිටිය නගරයේදී මෙම සිද්ධිය සම්බන්ධය ප්‍රදේශයේ විවිධ පාර්ශ්වයන් නියෝජනය වන පරිදි සර්ව ආගමික නායකින් හා මහජන නියෝජිතින් ඇතුළු 25 දෙනෙකු පමණ රැස්කර සාකච්ඡාවක් පවත්වා මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු නොවීමට සියලු දෙනා එකඟතාවයට පැමිණ ඇත. මේ වන විට ප්‍රදේශය සාමකාමී. මෙතුමා යාපනයේ චුන්නක්කම් ප්‍රදේශයේ සිද්ධිය ගැන අහනවා. ඒකත් ඒ වගේම දීර්ඝ වාතාවක් කතානායකතුමනි, ඔබතුමා
ඔබතුමා ගොඩක් වෙලා ගත්තා, වැඩ කාර්යය හුඟක් වැඩගත් නිසා ඉඩ දුන්නේ.
ඒ එතනදී ඒකත් මං කියලා ඊළඟ එක මං කෙටියෙන් කියන්න. මේකෙදී 2016/10/23 වෙනි දින පැය 13:45 කියන දවල් 1:45ට පමණ චුන්නාකම් පොලිස් වසමේ යාපනය චුන්නාකම්හි කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැලක් අසල පිහිටි නව යශෝ ටෙක්ස් වෙළඳසැලට පහර දීලා අනර්ථයක් සිදුකර රුපියල් 45,000ක මුදලක් කොල්ලකා පුසිද්ධියක්. එතන ආවේක්ෂ එතන හිටපු පොලිස් නිලධාරීන් තිදෙනෙක් එම අවස්ථාවේදී ඒ සිද්ධියට මැදිහත් වෙලා මැදිහත් වෙන්න උත්සාහ කළා තිනවා. ඒ අවස්ථාවේදී තමයි ඔවුන්ට පහර දීමක් සිද්ධු වුණේ. බුද්ධි අංශයේ නිලධාරීන් තිදෙනෙක් ඒ අවස්ථාවේ යොදවලා තිබුණේ චුන්නාකම් ප්‍රදේශයේ එදා ඒ පොලිස් වෙඩි තැබීමත් සමගම සිදුවෙච්ච අනතුරත් එක්ක නැති වූ ඒ දරුවාගේ අවසන් කටයුතු එදා සිදුවෙන නිසා මතුවිය හැකි ගැටලුකාරී තත්ත්ව ගැන සොයා බලන්න. පොලිසිය ඉලක්ක කරගත්තු පහර දීමක් නෙවෙයි. නමුත් අංක තහඩු තිබ්බේ නෑ ඒ බයිසිකල් වල. අපි ඒ පිළිබඳව විමර්ශන කරගෙන යනවා, ඒ කණ්ඩායම හොයනවා. මෙතුමා අගනගරයේදී වෙච්ච සිදුවීම ගැන ඇහුවා. දෙන්නෙක් තුවාල ලැබුවා. දෙන්නෙක් තුවාල ලැබුවා කියලා අපි සඳහන් කරලා තියෙනවා.
ගරු
let me finish other is
you are the one who's allowing him to speak yeah. either you finish
දෙන්නෙක් තුවාල ලැබුවා. හතරවෙනි කාරණේ මෙතුමා කියපු අගනුවර මට්ටකුලේ වෙච්ච සිදුවීම.
order please ගරු දිශා ගරු දිනේෂ් කුමාර මෙතුමා මයික්‍රොෆෝන එකට ඉන්න.
ඔබතුමා පිළිගන්නවා ආයුධයකින්ද පහර දුන්නේ? මගේ ප්‍රශ්නේ අහන්නේ මේ කඩුවලින්ද කැපුවේ කියන එක. ඒ ගැන ඔබතුමා උත්තරයක් දෙනවද? මොකද යම් කිසි ක්‍රියාවක් කරා නම් පහර දීම අතින් නෙවෙයිනේ.
නෑ නෑ, ඔබතුමා උත්තරයක් දෙන්නම්.
ඔව් ඒක කියන්න. ඒක තමයි
වැදගත් වෙන්නේ. සාගරත්න මහත්තුමා,
ඒ කඩයට අපරාධය කළා තියෙන්නේ කඩුවලින්. ඒ කඩුවකින්ම තමයි ඒ අවස්ථාවේදී එතන ඒ කඩ හිමියාට උදව් උපකාර කරන්න ගියේ ඒ පොලිස් නිලධාරීන්ටත් පහර දීලා තියෙන්නේ. දෙදෙනෙක් තුවාල වුණා, පොලිසියට රෝහල් ගත කරා. ඒක වාර්තා කළා තිබ්බා. ඒක හංගන්න දෙයක් නෙවෙයි. නමුත් ඒක පැහැදිලිව මම කියනවා පොලිසිය ඉලක්ක කරගෙන කරපු පහර දීමක් නෙවෙයි. ඔවුන් කඩහිමියට උදව් කරන්න ගිය අවස්ථාවේදී එතන ඇතිවෙච්ච ඒ ආරවුලත් එක්ක තමයි මේ පහර දීම සිද්ධ වුණේ. ඒ වගේම මේ කණ්ඩායම හොයන්න අපි කටයුතු කරනවා. මට්ටකුලියේ සිදුවීම මේක this is organized crime. It has a background of a long history.
So you can even table tomorrow.
I will table this.
Okay, thank you. ප්‍රධාන කටයුතු ආරම්භයේදී ගෞරව වාසුදේවතුම මොකද ඔබතුමා ඉදපත් කරන්න යන්නේ?
පුත්තලමේ උද්ඝෝෂණය ගෙන යාමට සාධාරණව එකතු වූ අර කිව් ගැවිනි මාතාවන් කුඩා දරුවන් සියලු දෙනාටම ආපු පිරිසක් පහර දුන්නේ පොලිසිය බලාගෙන ඉඳිද්දි. එය පහර කාපු කෙනෙක් අපට දුන්නා වූ ප්‍රවෘත්තියක් කීම මගේ යුතුකමක් නිසා මම මේ සභාවේ ඔබතුමාට කියනවා. පොලිසිය බලාගෙන ඉඳියා
මේ
කණ්ඩායම ඇවිල්ලා ඔවුන්ට පහර දීලා.
ග්‍රාමාධිතුමා
තිබෙනවා අපේ අනු දිසානායක මන්තුමා මයෙන් ඇහුවේ ප්‍රශ්නයක්. ඒක කල් ගියා කිව්වා තමයි සමාවිල්ල. මොකද මට සම්පූර්ණ වාර්තාවක් ලබා ගන්න උවමනා වුණා බැංකුවෙන්. ඒ සම්පූර්ණ වාර්තාව මම කියවන්නේ. UB Finance Company Limited, Perada Finance and Guarantee Company Limited, Selinco සමූහ ව්‍යාපාරය යටතේ පැවති සමාගමක් වන අතර 2008 වර්ෂයේදී සිටු Golden Key Credit Card සමාගමේ බිඳවැටීමත් සමග ද්‍රව්‍ය ශීලත අර්බුදයකට ලක්විය. මේ සමග සමාගමේ මූල්‍ය තත්ත්වයේ සීග්‍රයෙන් පිරිහීමට ලක් වූ අතරේම අවස්ථාවේ ව්‍යාපාරික කටයුතු දිගටම පවත්වාගෙන යෑම තැන්පත් කරුවන්ගේ තැන්පත්වල ආරක්ෂාවට අයිතිකර විය. එවැයින් සමාගම යලි යථා තත්ත්වයට පත් කිරීම හා තැන්පත් කරුවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම අරමුණෙන් 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනතේ 10-10-100 වගන්තිය ප්‍රකාරව එවකට ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ සිටි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිවගත කිරීමේ සැලැස්ම සලකලා බලලා අලුත් ප්‍රතිවගත කිරීමේ සැලැස්මක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 ජූලි මාසදී විධානය කරන ලදී. එකී සැලැස්ම යටතේ සියලු පොරොන්දු නෝට්ටු සහ ස්ථාවර තැන්පත්වලින් කොටසක් 50.66% තැන්පත්කරුවන්ගේ එකතාවයේ සහිතව සමාගමේ නිශ්ච ඡන්ද සමානය කොටස් බවට පරිවර්තනය කරන ලද අතර පරිවර්තනය නොකරන ඉතිරි තැන්පත් මුදල 49.33% සමාගමේ සාමාන්‍ය තැන්පත් වශයෙන් සලකන ලදී. ප්‍රතිව කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව සමාගමේ ආයෝජන කිරීම සඳහා යුනියන් බැංක් ඔෆ් කලම්බු PLC හා අන්තර්ජාතික පෞද්ගලික හිමිකම් සමාගමක් වන ෂෝකැප් 2 ආයතනයේ ඉදිරිපත් වන ලදී. එක අදාළ තැන්පත්කරුවන්ට වසර 8ක් පුරා තැන්පත් මුදල් හෝ පොලි මුදල් නොලැබුණු බව දන්නේද? තැන්පත් මුදල් වලින් කොටසක් ගෙවා ඇත. UB ෆිනෑන්ස් සමාගම, එවකට ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම, යුනියන් බැංකුව මගින් ප්‍රතිව්‍යය කිරීමෙන් පසුව ඡන්ද අයිති නොමැති නිශ්චිත ඡන්ද සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය නොකරන ලද 49.33% වූ තැන්පත් මුදල් ආයිට අදාළ පොලි මුදල් ගෙවීමට කටයුතු කර ඇත. සමාගමේ ශ්‍රේෂ්ඨත්වය ශක්තිමත් කිරීම සඳහා ඉතිරි කොටස් තැන්පත් හිමියන්ගේ කැමැත්ත මත නිශ්චිත සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කරන ලදී. 2 ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම යුනියන් බැංකුවට පැවරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සමග මුදල් අවස්ථාවේදී එළඹුණු එකමතාව කවරේද? 1 රුපියල් බිලියන 1 මිලියන 15ක නව ප්‍රාග්ධන සමාගමක් වෙත ආයෝජනය කිරීම. 2 තැන්පත්කරුවන්ගේ එකතාවය ඇතුව 50.66% වූ තැන්පත් නිශ්චිත සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කිරීම. 3 සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිව්‍යය කිරීම. 4 සමාගම ස්ථාවර මට්ටමක ගෙනීමෙන් පසුව කොළඹ කොටස් වෙළඳ පොලේ ලයිස්තු ගත කිරීම මගින් නිශ්චිත කොටස් හිමියන්ගේ කොටස් කොළඹ කොටස් වෙළඳ පොළ තුළ විකිණීම මගින් මුදල් ලබා ගැනීමට සැලසීම. 3 මහා බැංකුව UB ෆිනෑන්ස් සමාගම අතර පසුව එළඹී එකඟතාව කවරේද? එවැනි එකඟතාවයන්ට පසුව එළඹී නැත. 4 එළඹී එකඟතාව UB ෆිනෑන්ස් සමාගම විසින් කඩකර තිබේද? කඩ වී තිබේ නම් ඒ පිළිබඳ පියවර ගනු ලැබ තිබේද? ගනු නොලැබුවේ නම් ඒයි. කොළඹ කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කිරීමට එකඟතාවයක් පමණක් කඩ වී ඇත. එසේ වීමට හේතු වී ඇත්තේ 1 කොටස් හිමියන්ගේ නාමලේඛනයේ මුල සිටම තිබූ දෝෂ සහගත තොරතුරු නිවැරදි කළ යුතු වීම. 2 මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි කිරීම සඳහා UB ෆිනෑන්ස් සමාගම මගින් වාණිජ මහාධිකරණයේ 2013 දෙසැම්බර් 27 වෙනි දින පෙත්සමක් ගොනු කර ඇති අතර ඒකී නිවැරදි කිරීම සඳහා HC/Civil/60/2013/CO අංක දරන නඩුව යටතේ කටයුතු කිරීමට කාලය ගතවීම. තුන කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කිරීම සඳහා සමාගම් විසින් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළද තදබල ප්‍රාග්ධන පාඩු වාර්තාවීම කොළඹ කොටස් වෙළඳපොල මගින් නියම කර ඇති අවම මහජන කොටස් හිමිකාරිත්වය නොමැතිවීම යනාදී ලයිස්තුගත කිරීමට අදාළ බීතීන් කීපයක් සමග අනුකූල නොවීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල මගින් එය ප්‍රතික්ෂේප කිරීම. කෙසේ වුවද 2013 වර්ෂයේ සිට මේ දක්වා මේ සමාගම ලාභ වාර්තා කොට තිබේ. පහ යුනියන් බැංකුව විසින් ෆිනෑන්ස් ඇන් ගැරන්ටි සමාගමේ පවරා ගන්න ලද කොටස් අලුවි කර තිබේද ඒ පිළිබඳ පරීක්ෂණයක් කරනු ලැබුවේද කොටස් අලුවි කිරීමෙන් පරිවර්තනය කිරීමද සිදු වී තිබේ. එය මහ බැංකුවේ අවසරය මත කරන ඇති බැවින් ඒ සඳහා පරීක්ෂයක් අවශ්‍ය නොවේ. 6 අදාළ තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පත් මුදල් සහ පොලි මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් තිබේද ඒ සඳහා වන කාල රාමුව කවරේද ප්‍රතිව්‍යුහගත කරන ලද අවස්ථාව ආපසු ලබා නොගත් තැන්පත්කරුවන් සඳහා ඔවුන්ගේ තැන්පත් මුදල් හා පොලි මුදල් UB ෆිනෑන්ස් සමාගම ප්‍රමාදයකින් තොරව ගෙවීම කරනු ලබයි. කෙසේ වෙසත් නිශ්චාන්ත කොටස් හිමියන්ගේ කොටස් සම්බන්ධයෙන් ඇති ගැටලුවල කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කිරීමෙන් අනතුරුව විසඳීමට ක්‍රියාත්මක විය හැක. ඒ සඳහා කාල රාමුවක් දැනට ඉදිරිපත් කිරීමට නොහැකි අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොලේ නියමයන් සපුරාලීමට අවශ්‍ය සාකච්ඡා පවත්වයි. එකී කාල රාමුව තීරණ කළ හැක්කේ ඒකී සාකච්ඡා වලින් පසුවයි.
හොඳයි. ඔව් දිසාන අගමැතිතුමා.
ගරු අගමැතිතුමා, මෙතන ප්‍රශ්න මත වෙලා තිබෙන්නේ UB ෆයිනන්ස් සමාගමික පවරගත්තට පසුව සමහර තැන්පත්කරුවන්ට තැන්පත් වලින් කොටසක් දුන්නා. සමහර තැන්පත්කරුවෝගේ තැන්පත් ප්‍රමාණයක් තියාගත්තා. තවත් යම් ප්‍රමාණයක් කොටස් බවට පරිවර්තනය කරා. මේ කරුණු තුන තමයි සිද්ධ වුනේ. දැන් එක මේ තැන්පත්කරුවන්ටත් ඒ කියන්නේ මූල්‍යම ලෙස තැන්පත් කළා තිබෙන අයටත් ඒගොල්ලන්ගේ ඔබතුමාගේ වාර්තාවේ තුන පොලිය ලබා දීලා තිබෙනවා කියලා එම පොලිය ලබා දීලා නැහැ. ඊළඟ කොටස් හිමියන්ට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඔවුන් විශාල මුදලක් තැන්පත් කළා තිබෙනවා. දැන් අවුරුදු 8ක 8 ආසන්න කාලයක් ඒගොල්ලන් ගත්තේ කොලයක් තියෙනවා. ඒක අලවි කරන්නත් බෑ. ඒකට මුදලක් බවට පරිවර්තනය කරන්නත් බෑ. ඒකට ලාභාංශයක් එන්නෙත් නැහැ. ඒකට පොලියක් එන්නෙත් නැහැ. තමන්ගේ සල්ලි දාලා කඩදාසියක් අතේ තියාගෙන ඉන්නවා. දැන් ගරු අගමැතිතුමා, මේ පුරවැසියන් 73 දෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා තමන්ගේ අනුත් මූල්‍ය අරබුද හේතු කොටගෙන. එනිසා මේ යම් ආයතනයක් ඔවුන් මේක ලාභ ලබනවා, ඒ ධනෙ ක්‍රැෂ් කරගන්නවා, අධ්‍යක්ෂ මණ්ඩලය ඉතා අධික වැටුප් ලබනවා. ඒ තැන්පත්කරුවන් තමන්ගේ මුදල් අහිමි වීම හේතු කොටගෙන සියවිදි විහානි කරගන්න තත්ත්වයකට පත්වලා තිබෙනවා. එනිසා මෙතන තිබෙන්නේ කොටස් වෙළඳ පොළ නැමත මේක ඒ තැන්පත්කරුවන්ට කොටස් විකුණා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන අඩුම තරමේ ඒ තැන්පත්කරුවන්ගේ ඉල්ලීම තිබෙන්නේ ඒ කොටසේ වටිනාකමවත් ගෙවලා කොටස් ටික බැංකුවවත් ගන්න කියලා. වෙන මොකුත් ඕන නැහැ. කොටස වටිනේ රුපියල් 10 නම් ඒ 10ට කොටස දෙන්න. ඒගොල්ල වෙන මොකුත් අඩුම තරමේ 2008 තිබ්බ මුදලවත් තමන්ගේ අතට ලැබෙන්න කියලා මම ඉල්ලන්නේ. 2008 සිට තමන්ගේ අරසාධක මුදල්, තමන්ගේ පෙන්ෂන් එකේදී ලැබෙන මුදල්, තමන්ගේ මොකක් හරි කුඩා දේපලක් විකුණලා ගත්ත මුදල් තමයි මේ තැන්පත් කළේ. මේ මා ධනවතුන් නෙවෙයි, කුඩා මිනිසුන් ප්‍රමාණය. එනිසා උන්ට සිවිති විහානි කර ගැනීම තත්ත්වයක් මතුවී තිබෙනවා. එනිසා ඔබතුමාගේ මම ඉල්ලා සිටින මේ බැංකු මේ UB ෆයිනන්ස් ආයතන නියෝගයක් දෙන මහා බැංකුවෙන් එක්ක මේ තැන්පත් කරුවන්ට මේ කොටස් හිමියන්ගේ කොටස් ඒගොල්ලෝ මිලදී ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආපසු ලබා දෙන්න කියන එක තමයි ගරුකත් අගමැතිතුමනි.
මන්ත්‍රමගේ කාරණා දිහා බැලලා මම ගතියුතු ක්‍රියාමාර්ගේ කුමක්ද කියලා කියන්නම්. මම දන්නවා දැනට කීප දෙනෙක්ම ජීවිත නැති වෙලා තියෙනවා, දිවිනසාගෙන තියෙනවා. අපිත් බං කියලා තියෙන පුළුවන් තරම් විගහට හැම එක්කෙනාටම සහනය ලැබලා දෙන්න මම මේකත් සලකලා බලලා පිළිතුරක් දෙන්න.
අය අපේ ප්‍රධාන කටයුතු ආරම්භයේ ගරු මුදල් ඇමතිතුමා ඉඩම් සම්තක පැවරීම සීමාවක පොයින්ට් ඔෆ් ඕඩර් ගරු දිනේෂ් මැතිතුමා මයික්‍රෝෆෝන්. හරි,
මේ මුළු රටමත් මුළු පාර්ලිමේන්තුවත් බලාගෙන ඉන්නවා අද දිනේ මධ්‍යම බැංකුව පිළිබඳ කෝප වාර්තාව ඉදිරිපත් කිරීම ගැන.
අපි මේ ප්‍රධාන කටයුතු අවසන් කළා ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් දෙන්න.
මම කතාවක් කරන්න නෙමෙයි, මේ පාර්ලිමේන්තුවේ මට අද ඉදිරිපත් කරන බවට මුළු රටත් ජනමාධ්‍යත් පාර්ලිමේන්තුවත් බලන් ඉන්නවා. ඒ නිසා මම ගරු කතානායකතුමාගෙන් අහන්න.
හොඳයි,
සභාපතිතුමා ඉන්නවා
සභාවේ. මේ අනව අන උදේ පාන්දර අනවශ්‍ය ප්‍රශ්න ඇදගෙන තාම වාර්තාව ඉදිරිපත් කළත්
නැහැ. ප්‍රධාන කටයුතු
මං හිතන්නේ මේ අපි හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලාද ලකුණු දාගන්න කතා කරනවා. ලකුණු දාගන්න
ප්‍රධාන කටයුතුයේ දෙවෙනි වර කීම සඳහා ගරු මුදල් ඇමතුමාගේ අංක එක.
ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ සංශෝධන 2014 අංක 38 දරන ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
අංක දෙක ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා.
Honorable Speaker, Deputy Speaker, I present the Saravana Bhavan Foundation Incorporation Bill.
Sira Kiri Mata. Someone to second that?
Second.
Our member is seconding it from a different chair, is it? Chair. Chair. Garu Shehan Sema Singha Mata.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහීපාල හේරත් ජන සහන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
අස්ථිර කිරීම නාමල් මන්ත්‍රීතුමා. ගරු මලිත් ජයතිලක මහතා.
කතානායකතුමනි, මෛත්‍රීපාල සිරිසේන ලක්දරු දිරිය පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු බුද්ධික යෝජනා කිරීමට බුද්ධික පත්‍රික මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එහි අංක ඒ ඇලීරක් ආර්.ඊ.එස්. ඇලීරක් 70 ඇලීරක් එකදරන යෝජනා සම්මතය මගින් අපේක්ෂා සහගත තිරසර සංවර්ධන අනුමුණු SDGs 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යායපත්‍රය දියත් කර ඇති හේඳ තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යායපත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ කාර්ය ඉෂ්ට කෙරෙන බව සහතික කර ගැනීම සඳහා ඌ කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවක් පත් කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටී.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු බුද්ධික පත්‍රිනවන්තුමා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා.
හොඳයි. අපි ජාවදනවන්තුමා. අද දිනේ ප්‍රධාන කටයුතු පසු ගරු හඳුනෙත් මෙතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ යට තමයි අපි ව්‍යාපාර කාර්ක සභාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට දාල බැඳුම් කර පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බලාපොරොත්තු වුණේ. නමුත් අපි කාර්ක සභාවේදී සාකච්ඡා කළා 25 දිනේ හෝ මේ සතිය තුළ වාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා කියලා. අපි හෙට හවස 2:30 නැවත කාර්ක සභාව රැස්වෙන්න යොදාගෙන තියෙනවා. දැනට සකස් කරලා තියෙන වාර්තාවන් වල පරිවර්තන කටයුතු වලට සහ මුද්‍රණ කටයුතු වලට යම් ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා. හෙට දිනේදී සාකච්ඡා කළා මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා.
ගරු සුමන්ත්‍රි
මහතුමා, on the translations I wish to state that the draft report has not been translated either in English or in Tamil and it will be difficult for our members to consider and give our consent or otherwise if there is no Tamil translation given to us in time. You can't give it today and ask us to give our consent or otherwise tomorrow.
විමල් විරංසමතුමා.
යෝජ්‍ය කතානායකතුමනි, මහ බැංකුවේ බැඳුම් කර මුල්‍ය අපරාධය පිළිබඳව කෝපකාරක සභාවේ සභාපතිතුමා ඇතිවෙච්ච ප්‍රශ්නයක් හේතු කොටගෙන තාවකාලිකව ඉවත් වුණා කියලා මාධ්‍ය මගින් අපි දැනගෙන තියෙනවා.
ගරු
ඒ වගේම ඒ වගේම චෝදනා එල්ල වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දැනට අනිත් මන්ත්‍රීවරු සියලු දෙනාම අස්සන් තබා අනුමත කොට තිබෙන වාර්තාව ප්‍රතික්ෂේප කරලා වෙනත් වාර්තාවක් ඉදිරිපත් කරන්න යනවායි කියලා. දැන් අපිට මේ සතිය විතරයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වාර්තාව විධිමත්ව ඉදිරිපත් කරනවා නම් මේ අවුරුද්ද ඇතුළත මේ සතිය තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඊට පස්සේ අයවැය විවාදේ පටන් ගත්තම මෙවැනි කටයුත්තකට තියෙන අවස්ථාව ඇහිරෙනවා. ඒ අතරේ සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා කියනවා භාෂා සෙසු භාෂාවන් වලට පරිවර්තනය කිරීමේ කාර්යයන් නිසි පරිදි හරියට තිතට අකුරට වෙන්න ඕනේ කියලා. මේ ඔක්කොම දිහා මේ දැන් රඟමඩලේ සිදුවෙන මේ ජවනිකා දිහා බැලුවම මට නම් මේ සභාවේ සමාජිකයෙක් හැටියට සාධාරණ සැකයක් එනවා. සියලුම නාට්‍ය රංගනයෙන් පසුව මේ සතියේ මේ වාර්තාව ඉදිරිපත් නොකිරීමේ, ඒ වගේම අර මහ බැංකුවේ අධිපතිවරයාව නිශ්චිතව වග උත්තරකාරය බවට පත්කොට තිබෙන දැනට මන්ත්‍රීවරු සමාජිකයන් අස්සම් කොට තිබෙන බහුතරයක් අස්සම් කොට තිබෙන වාර්තාව ඉදිරිපත් නොකිරීමේ මෙහෙයුමක් ක්‍රියාවට නැගෙමින් පවතින බව තමයි අපට නැගෙන සාධාරණ සැකය. ඒසේ නොවේවා කියලා ප්‍රාර්ථනා
කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෝප් කමිටුවේ සමාජිකයෝ 26ක් ඉන්නවා. ඒ 26 දෙනාගෙන් 8 දෙනා බහුතරය නෙමෙයි. වීරවංශ මන්ත්‍රීතුමාට 26න් 8 බහුතරය කියලා තේරෙනවා නම් ආපෞසරයක් ඉස්කෝලේ ගිහිල්ලා ආපෞසරයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා අංක ගණිතය.
ගරු
එනිසා තාම
ඕඩර් ප්ලීස්.
තාම වාර්තාව සකස්ලා නැහැ. තාම වාර්තාව අධ්‍යයනය කරනවා. පිටු 3000ක් 4000ක් තියෙනවා.
ඕඩර් ප්ලීස්.
සභාවට දෙන්න කටයුතු කරගෙන යන්න.
ගරු අග්‍රාමාත්‍යතුමා ගරු දිසානායකතුමා කතා කරලා ගකුමැතුමා කතා කරනවා.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මෙම කෝප් සභාව රැස්වී අපි තීරණය කරගත්තා මේකට කාල සැලැස්ම. ඒ සැලැස්ම අනුව අද දින හෝ මේ පාර්ලිමේන්තුවේ මේ සතිය තුල මේ වාර්තාව මේ පාර්ලිමේන්තුවට සභාගත කර යුතුයි කියලා කෝප් සභාවේ කෑ ගහන ආදයට මට අදාළ නැහැ. කෝප් සභාවේ විධිමත් මහතුරු එකඟ වෙලා තියෙනවා. හරි, විධිමත් මහතුරු
මන්ත්‍රීතුමා
එකඟ වෙලා තිබෙනවා. ඒ අනුව පසුගිය 21 වෙනිදා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය 21 වෙනිදා සභාපතිතුමා විසින් සකස් කරන ලද වාර්තාවට ඒ මොහොතේ සභාවේ සහභාගී වෙලා තිබුණේ 13 දෙනයි. ඒ 13 දෙනාගෙන් 8 දෙනෙක්, ඒක තමයි බහුතරය වෙන්නේ, 8 දෙනෙක් එය අනුමත කොට තිබෙනවා. ඊට අමතරව තව ඉන්න එකගතාවය පළ කරන තිදෙනෙක් ඒකට අද දිනේ අස්සම් කොට තිබෙනවා. ඒතර 11 දෙනා. එතකොට මේ වාර්තාවට එකඟ නොවන මන්ත්‍රී කණ්ඩායමක් තව එකක් හැදීම පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. ඒකට ඒගොල්ලන්ට ඕන වෙන සභාපති කෙනෙක් తాවකාලිකව තියාගන්න පුළුවන්, නැත්නම් හදන කෙනාම හරි වාඩි වෙන්න පුළුවන්, නැත්නම් අර්ජුන මහේන්ද්‍ර ගෙනල්ලා වාඩි කරවගන්න. අපට අදාළ නැහැ. හැබැයි දැන් කෝප් සභාව විසින් සම්මත කොට අනුමත කරලද වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව විධිමත් ලෙස පරිවර්තනයක් එක්ක ඉදිරිපත් කිරීමට අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවට බැඳී සිටින කෝප් සභාව ඒක කළ යුතුයි.
ගරු ඕඩර් ප්ලීස්. ගරු අගමැතිතුමා,
සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, යාපනේ ආව කණ්ඩායම තියෙනවා. මේ පාර්ලිමේන්තුව ආව ගියා කියන කණ්ඩායම තියෙනවා. ගිහින් දැන් ආපහු එන්නේ කොහොමද කියලා බලනවා. මේ ඇත්ත වශයෙන්ම ජාතිවාදය ගන්නවද වෙන එකක් ගන්නවද? ඒත් එකක් මම කියන්න කැමතියි. මේ සභාවේ මේ සභාවේ
ඕඩර් ප්ලීස්.
මොකද කතා කරන්නේ? දැන් මොකුත් කතා කරන්න බෑනේ. මොකුත් කතා කරන්න. අහා හරි වැඩේනේ.
Order, please.
අට හොරා කියන්නේ හොරු ඉන්නේ මේ පැත්තේනේ.
Order, please.
මෙතනනේ හොරු ඉන්නේ. යාරු නියෝජ්‍ය කතානායකතුමනි,
සභාව නිශ්ශබ්ද වෙන්න. Order, please.
කරුණා කළා කණ්ණාඩියක් ගෙනල්ලා පෙන්නන්න. එතකොට මේගොල්ලේ හොරු ටික පෙනේ.
Order, please. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න.
මමත් ඔබ කියන දේ තමයි කිය. මේ ඇත්ත වශයෙන්ම මහා බැංකුවේ සිද්ධිය ගැන ගිය පාර්ලිමේන්තුවේ අවසන් කාලෙදී අමාත් කොමිටියක් පත් කරා. ඒ කොමිටියත් පිටිපන කොමිටියත් යෝජනා කරා මේක පාර්ලිමේන්තුවට බාර දෙන්න කියලා වාර්තා කරන්න. ඒගොල්ලේ කාරණා ටිකක් දුන්නා. ඊට පස්සේ මහාචාන්දිය තිබුණා. ඊට ඉස්සෙල්ලා කොහොමවත් කෝප් සභාවෙන් මේක අරගෙන තිබුණා. ආපහු කෝප් සභාවට අලුත් කෝප් සභාවට ඉදිරිපත් කරා. ඒ කෝප් සභාව විශේෂයෙන්ම ඒ ගැන තමයි දැන් හොයාගෙන යන්නේ. ඉතින් මෙතන අපි හැම එක්කෙනාට මොකද සිදුවුනේ කියලා දැනගන්න කැමතියි. ඒත් කෝප් සභාවට තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න විතරයි. එක නිගමනයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, පහක් වෙන්න පුළුවන්. එතකොට මේ මේ සභාවට තීරණය කරන්න පුළුවන් මොකද්ද කරන්න කියලා. මෙතනදී මට දැනගන්න ලැබුණා මතභේද තියෙනවා, අරමුද තියෙනවා. ඒ නිසා මම කතානායකතුමාටත් කිව්වේ කෝප් සභාව වාර්තාවක් දෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතානායකතුමාට පුළුවන් ඒ ගැන තීරණයක් දෙන්න. මෙතන ආපහු ඇදගෙන යන්න උවමනා නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒක ගේන්න. ඉතින් ආපහු තියෙන්න මෙයා රැස් වෙන්න. මම තව එකක් කියන්න කැමති. අපි සියලු දෙනාම සභාපතිවරයා පත් කරා. එතුමා ගැන අපේ විශ්වාසය තියෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඇයි ඔබේ විශ්වාසය නැද්ද ඒ සභාපතිතුමා ගැන? තියෙනවා. හොඳයි හොඳයි. මං කියන දේ ඔබතුමාට අනුමත කරනවා. මං කියන දේ ඔබතුමාට අනුමත කරනවා. හොඳයි. අනික මේ පාර්ලිමේන්තුව ඇතුලේ කාරක සභා ක්‍රමය අපිට සාර්ථක කරන්න ඕනේ. මීට ඉස්සෙල්ලා තිබුණ නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියන්නේ කාරක සභා ශක්තිමත් කරන එක. ඔය කාරක සභා ඇතුලේ ප්‍රශ්න තියෙයි. අද විතරක් නෙමෙයි. සමහරු ඉල්ලනවා මේක ඇත්ත වශයෙන්ම මේ රූපවාහිනිය දාන්න කියලා. එතකොට ඒක ඇතුලෙත් තියෙයි ප්‍රශ්න. ගහගන්න එක ඇතුලෙත් කියලා ඕක අනික් රටවල සිදු වෙලා තියෙනවා. ඕක ඇත්ත වශයෙන්ම මේ සජීව වාර්තා කරනවා නම් ඊට වඩා සෙල්ලම් තියෙනවා කාරක සභා ඇතුලේ. ඒව කමන්නේ මේ ඔක්කොම රැස් වෙන්න ඕනේ. මේවා මුණ ගැහෙන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් කතානායකතුමයි කතා කරන්න. අපිට ඕනේ මේක ශක්තිමත් කරන්න. පාර්ලිමේන්තුවට බලේනවා කියන්නේ මෙතෙන්ට. අනික මෙතන ඔක්කොම සභාපතිනේ මේ ආණ්ඩු පක්ෂෙන් දාලා නැහැ. අපි බෙදාගත්තා. අපි කිව්වා මේක එක එක පක්ෂන්ව දෙන්න කියලා. අපිට ඒක සාර්ථක අවුරුදු 10ක් විපක්ෂයෙන් එක්කෙනෙක්ට සභාපතිකම ලැබුණාද? විපක්ෂයෙන් එක්කෙනට. ඉතින් මෙතන අඩුපාඩුකම් තියෙයි, මතභේද තියෙයි, ඒවා හදාගෙන අපි යමු. මේ සභාවට ආවයන් පස්සේ අපි දිනයක් දෙන්නම්. මේ කොහොමත් මේ අයවැය තියෙන කාලෙත් ඔක ආවම වාද කරා. ඊට පස්සෙත් වාද කරන්න පුළුවන්. ඕක අරගෙන ඒක ප්‍රශ්නයක් නෑ. අපි දැනගන්න ඕනේ. පුළුවන් නම් අපි බලමු මත ඔක්කොම එකතු කරලා ගේන්න. මම දන්නවා සභාපතිතුමා අමාරු වැඩක් කරගෙන යන්නේ. මේ ඔක්කොම අල්ලගෙන මේවා කරගෙන ඒවා ඔක්කොම හොයාගෙන අපි කරමු. ඉතින් ඔය ප්‍රශ්න මෙතන කවුද යාළුවා වුණේ, කවුද මේවා වුණේ කියලා මං කියන්න වැඩක් නෑ. මං ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. යාළුකම් ගැන එහෙම. මං තියෙන්නේ සභාවේ වැඩ කටයුතු කරන්න. ඒකට තියෙනවා නම් මමයි ඇමති වෙලා හිටියේ. මටත් ඒ ගැන කියන්න තියෙනවා. අනික් අයටත් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් කෑ ගහලා මොකද්ද කරන්නේ? මම කියන්න අපේ හිටපු ජනාධිපති හිටියද මේක කරන්න අවුරුදු 10කින් එන්නේ නැහැ එළියට. අවුරුද්දකින් දෙකකින් කෝපාර්තයිද? ඔබතුමා දන්නවනේ ඉතින් ඒකයි. දැන් කොහොම හරි දැන් ඔබතුමා හිනා වෙනවා, මම හිනා වෙනවා. ආවා ගියා ගෲප් එක තියෙනවා. ආවා ගියා. ඉතින් ගියානේ ආපහු එන්නේ නැහැ.